ආයුබෝවන්. අද 2021 11 වෙනි මාසේ 7 වෙනි දවස. 7 වෙනිදා ඉරිදා. ඔබ දන්නවා හොඳටම පස්වරු 5 වෙන විට ඉරිදා පස්වරු 5 වෙන විට ඔබත් සමග ඔබේ ගෙදරට එනවා ඔබත් සමග අධ්‍යාපනික සත්කාරයකට එකතු වන්නට ඔබේ ආදරණීය ගුරුතුමා මම සුසිල් සර් සුසිල් බර්නාඩ් සර් උතුරු බඳ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය සහ රජරට ගුවන් විදුලියේ රජරට ගුරු ගෙදර වැඩසටහනත් සමග තමයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. ආදරණීය දුවේ පුතේ ඔබ හොඳින්ම දන්නවා පහුගිය දවස් දෙකේම ශිෂ්‍යත් විභාගයට විශේෂයෙන්ම ඉලක්ක වෙන සහ ශිෂ්‍යත් විභාගයේදී ඔබට ප්‍රශ්න එන භාෂාමය යෙදුම් ගැන කතා කරා. භාෂාමය යෙදුම් ගැන කතා කරා. අදත් අන්න ඒ ආකාරයට අදත් ගන්ත විෂය මූලික කරගෙන ශිෂ්‍යත් විභාගයේ දෙවනි ප්‍රශ්න පත්‍රයට අදාළ වෙන විදිහට අපි සාකච්ඡා කරනවා ඔබත් සමග ගණිත ගැටලු කිහිපයක්ම. ආදරණීය දුවේ පුතේ ඔබ හොඳින්ම දන්නවා ශිෂ්‍යත් විභාගයේ දෙවනි ප්‍රශ්න පත්‍රයට කොහොමද ප්‍රශ්න සකස් වෙන්නේ කියලා. තුන්වන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම් ගැනීම ක්‍රියාවලියට සම්බන්ධ වෙන විෂය නිර්දේශය, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ, පෙළ පොත්, කියවීම් පොත් මෙන්න මේ සියලුම දේවල් එකතු කරගෙන තමයි විෂයානුබද්ධ ප්‍රශ්න පත්‍රයක් තමයි දෙවැනි පත්‍රය. ඔබ හොඳින්ම දන්නවා ඔබට ශිෂ්‍යත්ව විභාගයේදී යන්න තියෙන කවද්ද කියලා. 2022 ලබන අවුරුද්දේ ජනවාරි මාසේ 22 සෙනසුරාදා දවසේ. එතකොට මාස කිහිපයක් පරක් වුණා තමයි. ආදරණීය දුවේ පුතේ ඔබ දැන් කොහොම වුණත් වෙනද ශිෂ්‍යත්ව විභාගයට ලියන ළමයින්ට වඩා බුද්ධිමත් පිරිසක් බවට පත් වෙනවා. මොකද කාලයත් එක්ක ඔබ තරම පරිණත වෙලා සිටින නිසා. කෙසේ වෙතත් ඔබට අද දවසේ මේ කතා කරන පාඩම, අද දවසේ කතා සාකච්ඡා කරන මේ සාකච්ඡාව ගැන සටහන ඔබට ගොඩක් මහෝපකාරී වෙයි විභාගයට පිළිතුරු සපයනකොට. ඔබ හොඳින්ම දන්නවා විභාගයේදී දෙවන පත්‍රයේදී ගණිතය සඳහා ගණිත විෂය සඳහා ලකුණු 30ක් එහෙම නැත්නම් 32ක් වගේ ප්‍රමාණයක් ලැබෙනවා. මේ ලකුණු ටික ලබා ගන්න බොහෝ වෙලාවට මේ ප්‍රශ්න පත්‍රයේ ගණිතයේ ප්‍රශ්න 15ක් හෝ 16ක් තියෙනවා. සමහර වෙලාවට මේ ප්‍රශ්න පත්‍රයේ ගණිතයේ ප්‍රශ්නවල සමහර ප්‍රශ්නවල 90 කොටස් තියෙනවා. කොටස් 1ක් හෝ 2ක් හෝ 3ක් තියෙන අවස්ථාත් තියෙනවා. කෙසේ වෙතත් මේ ප්‍රශ්නවලට හැබැයි අපි දන්න තරමට දරුවෝ බොහොම ලේසියෙන් වැඩි ලකුණක් ලබා ගන්නෙත් ගණිතයේ කොටසට තමයි. ගණිතයේ කොටසට වැඩි ලකුණක් ලබා ගන්න. ඒකට හේතුව බොහොම සරල ගණිත ගැටලු තියෙන්නේ. අපි ගොඩාක් මහන්සි වෙනවා ලොකු ගණිත ගැටලු විසඳන්න. ඒ වුණාට ආදරණීය දුවේ පුතේ ගොඩාක් සරල පුංචි ගණිත ගැටලු තමයි විෂය නිර්දේශයට අනුව සකස් වෙච්ච සරල ගණිත ගැටලු තමයි දෙවනි පත්‍රයට ඔබට ලැබෙන්නේ. හැබැයි මේ ගණිතය ප්‍රශ්න ටිකට උත්තර ලියනකොට බොහොම සීරුවට, බොහොම කල්පනාවෙන්, බොහොම සැලකිල්ලෙන් උපදෙස් පිළිපදිමින් ලියන්න වෙනවා. උත්තර ටික දාන්න වෙනවා. ගණන හදන ක්‍රමය අපෙන් අහන්නේ නැහැ. හැබැයි නිවැරදි පිළිතුර ඔබට නිවැරදිම පිළිතුර තෝරලා හොයාගෙන නිවැරදි විදිහට ලිවීම තමයි මේ කොටසේ තියෙන විශේෂත්වය. නිවැරදි විදිහට පිළිතුරු ප්‍රකාශ කිරීම තමයි මේ කොටසේ තියෙන විශේෂත්වය. ප්‍රකාශ කිරීම උපදෙස් පිළිපදින හරියටම. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේට සංඛ්‍යා අසුරෙන් ගණිත ගැටලු වෙනවා. ඊළඟට මිල මුදල් අසුරෙන් ගණිත ගැටලු වෙනවා. ඊළඟට ප්‍රස්ථාර අසුරෙන් ගණිත ගැටලු එනවා. ඊළඟට ඝනවස්තු සහ හැඩතල සහ ඝනවස්තු වලින් ගණිත ගැටලු වෙනවා. ඊළඟට රෝම සංඛ්‍යාංක භාග සංඛ්‍යා වලින් ගණිත ගැටලු වෙනවා. මුදල් වලින් ගණිත ගැටලු වෙනවා. මිනුම් වලින් ගණිත ගැටලු වෙනවා. ඊළඟට මෙන්න මේ වගේ කාලය සම්බන්ධ ගණිත ගැටලු වෙනවා. මේ වගේ බොහොම සරල ගණිත ගැටලු ටිකක් එනවා. ඒත් එක්කම එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම කියන සරල ගණිත කර්ම හතර. අනිවාර්යෙන්ම මේ ගණිත කර්ම හතර මේ ගණිත ගණන් ගැටලු 15 හෝ 16 අතර අනිවාර්යෙන් තියෙනවා. හැබැයි ඔබට සමහර ගණිත ගැටලු වල ගණිත කර්ම එකකට වඩා වැඩි සංඛ්‍යාවක් දෙකක් විතර තියෙන්නත් පුළුවන්. හැබැයි මේ සියලුම ගණිත ගැටලු සරලයි. එහෙමනම් මම ඔබත් එක්ක දැන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේ ගණිත ගැටලු 16ක්. ගණිත ගැටලු 16ක්. මේක 16 තුල අනුකොටසුත් නැතුව නෙමෙයි. හොඳයි. දැන් එහෙමනම් අපි ඔක්කොම එකතු වෙලා ලියනගමුක බලන්න පළවෙනි ප්‍රශ්නේ. දිනේ එහෙම දාලා සූදානම් වෙන්න පළවෙනි ප්‍රශ්නේ. 56060. 56060. ඉලක්කමෙන් ලියන්න. 56060. ඉලක්කමෙන් ලියන්න. ඔන්න තියෙන ප්‍රශ්නයක්. ටිකක් සංකීර්ණ ගැටලුවක් වගේ පේනවා. හැබැයි ඔබ හොඳින්ම දැනගත්තොත් මේකට උත්තරේ ලියන්න ඕන කොහොමද කියලා ඔබට උත්තරේ ලියන්න පුළුවන්. මේ ගාන උගන්වන්නේ, මෙම සංඛ්‍යාංකය උගන්වන්නේ පස්වන ශ්‍රේණියේදී. 1 සිට 100,000 දක්වා 100,000 තෙක්, 1 සිට 100,000 තෙක් ගණන සංඛ්‍යා, එහෙම නැත්නම් සංඛ්‍යාංක ලියන්න හුරු වෙලා තියෙන්න ඕනේ කියලා, එම නිපුණතාවයේ තියෙන්න ඕනේ කියලා පස්වන ශ්‍රේණියේ දරුවෙක්ගෙන් අපේක්ෂා කරනවා. 1 සිට 100,000 තෙක් ලියනකොට ඒ අතර තියෙන සංඛ්‍යාවක් තමයි මේ 56,060. කොහොමද ලියන්නේ? මම ඔන්න ඉලක්කමෙන් ලියනවා. දැන් ඉලක්කමෙන් ලියන්න තියෙන්නේ 5, 6, 6. 5, 6, 6. 56,060. 560. හැබැයි මෙතන බොහෝ වෙලාවට අපිට ලියන්න පුළුවන් 56 ලියනවා. පොඩ්ඩක් ඉඩ තියෙනවා. ඊළඟට 0.60 ලියනවා. හැබැයි මෙතන මෙන්න මේ ඉබට කියනවා, මේ ස්පේස් එකට කියනවා අපි කලාප වෙන් කිරීම කියලා. එහෙම ගැටලුවක් නැහැ. හැබැයි ශිෂ්ටාචාර විභාගයේදී කලාප වෙන් කෙරුවා නොකෙරුවා කියලා ඔබ අමාරුවේ වැටෙන්නේ නැහැ. හැබැයි හරියටම මේ ස්ථානීය අගය අනුව අර කියන සංඛ්‍යාංකය ලියලා තියෙන්නේ නැහැ. 56,060 කිව්වහම 5, 6, 6 කියලා ලියලා තියෙන්නේ. එහෙම ලිව්වනම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. එහෙම ලිව්වනම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. හරි, අපි ලකුණුත් එක්කම යමු. දෙවැනි ප්‍රශ්නය. ඔන්න ලියාගන්න. කොටුව තුල ඇති ඉලක්කම් සියල්ලම භාවිතා කර. ඉලක්කම් සියල්ලම භාවිතා කර ලිවිය හැකි. ලිවිය හැකි. කොමාවක් දාන්න. කොමාවක් දාගන්න. ඔතනින් ඔතන පොඩක් නතර කරනවා. දැන් එතන කියන්නේ කොටුව තුල ඉලක්කම් වගේක් තියෙනවා. ඉලක්කම් සියල්ලම භාවිතා කරන්න ලිවිය හැකි කියලා එතන කොමාවක් දැම්මා. දැන් ටිකක් කොටුවක් අහන්න, ටිකක් ලොකු කොටුවක්. මේ කොටුව ඇතුළේ ලියා ගන්න මම මේ කියන සංඛ්‍යා ඉලක්කම් ටික 5.342. 5.342. හොඳයි. දැන් කොටුව ඇතුළේ 5.342 කියලා තියෙනවා. මෙන්න ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එක රෝම සංඛ්‍යාංක වලින් ලියා ගන්න පුළුවන්. 1. විශාලම සංඛ්‍යාව කුමක්ද? රෝම සංඛ්‍යාංක 2, කියන්නේ දෙවෙනි කොටස. දෙවන විශාලම සංඛ්‍යාව කුමක්ද? ප්‍රශ්න අංක 3. මෙම ඉලක්කම් පමණක් යොදාගෙන සෑදිය හැකි කුඩාම සංඛ්‍යාව කුමක්ද? ඔව් වැඩිහිටියෙක් මේ පුවන් ලියලා දුන්නත් කමක් නැහැ. හරි. දැන් පළවෙනි ප්‍රශ්නෙට හොයමු උත්තරේ. විශාලම සංඛ්‍යාව කුමක්ද? මේ ඉලක්කම් හතරම පාවිච්චි කරලා හදන්න පුළුවන් විශාලම සංඛ්‍යාව 54,320. ඔක තමයි විශාලම සංඛ්‍යාව. 5, 4, 3, 2. 54,320 තමයි විශාලම සංඛ්‍යාව. ඕක අපි හොඳටම හුරුයි අපිට. ඕක ඕනතරම් අපි ලියලා තියෙනවා. අපි එහෙත් කෙස් ගන්න ලියලා තියෙනවා. හැබැයි දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙවන විශාලම සංඛ්‍යාව කුමක්ද? එතකොට ඔබ ලොකු අමාරුවක වැටෙනවා. මම විනාඩියක්, එහෙම තත්පර 30ක විතර කාලයක් දෙනවා ඔබට ලියන්න. 54,000 සමා වෙන්න දෙවන විශාලතම සංඛ්‍යාව කුමක්ද? හොඳින් කල්පනා කරන්න. දෙවන විශාලතම සංඛ්‍යාව. මගේ දුවේ පුතේ, මෙන්න ඔබ ටිකක් විසඳලා බලන්න තවත් මේ වගේ ගැටලු ටිකක්. දෙවන විශාලතම සංඛ්‍යාව තමයි 54,302. 302. විශාලම සංඛ්‍යාව 320. දෙවන විශාල සංඛ්‍යාව වෙනකොට 302. 54,302. 5, 4, 3, 2. දැන් අපි බලමු තුන්වෙනි කොටස. මෙම ඉලක්කම් වලින් සෑදිය හැකි කුඩාම සංඛ්‍යාව කුමක්ද? කියලා අපි අහනවා. මොකද්ද කුඩාම සංඛ්‍යාව? 20,345. 20,345. 2.345. 2.345. බින්දු ඉස්සරහට ගන්නේ නැහැ. ඒක දැන් අපි හොඳටම දන්නවා. 2.345. ඔන්න මේ කොටස් තුනම හරිනම් ඔබට ලැබෙනවා කොටසකට එක බැගින් ලකුණු තුනක්. ඔබට ලකුණු තුනක් ලැබෙනවා. හොඳයි ආදරණීය දුවේ පුතේ, තුන්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න. පහත දැක්වෙන සංඛ්‍යා වලින් පහත දැක්වෙන සංඛ්‍යා වලින් හත හත ඉලක්කමින් ලියන්නේ හත ඉලක්කමින් හත්සීය නිරූපණය වෙන සංඛ්‍යාව ලියන්න. හත ඉලක්කමින් හත්සීය නිරූපණය වෙන. ඔන්න හොඳ ප්‍රශ්නයක්. හතේ ඉලක්කමින් හත්සීය නිරූපණය වෙන සංඛ්‍යාව. එතකොට හත තියෙන්න ඕනේ. ඒ හත කියන ඉලක්කම හත්සීය නිරූපණය වෙන්න ඕනේ. ඔන්න සංඛ්‍යා ටික ලියාගන්න. එක දිගට ලියාන යන්න. 7,560, 2,790, 2,790, 2,570, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, 2,590, හත ඉලක්ක මෙන් 700 නිරූපණය වන සංඛ්‍යාව කුමක්ද? උත්තරේ 3790. මම දෙවෙනි වරට කියපු පිළිතුර 3790. දැන් මම කියන්නම් මේ සංඛ්‍යාවට හැදිලා ඇති 7560. එතන තියෙන හතෙන් නිරූපිතාගය 7000යි 3790. හතෙන් නිරූපණය වෙනවා නිරූපිතාගය 700යි 2570. එතන නිරූපණය වෙන්නේ හතෙන් 70 7900. එතන හතෙන් නිරූපිතාගය 7000. එහෙනම් උත්තරේ මොකද? 3790. ආදරණීය දුව පිටේ ඊළඟ සංඛ්‍යාව, ඊළඟ ප්‍රශ්නය 4 වෙනි ප්‍රශ්නාංකය. ප්‍රශ්නේ ලියාගන්න මෙම සංඛ්‍යාව විහිදුවා ලියන්න. මෙම සංඛ්‍යාව විහිදුවා ලියන්න. විහිදුවා ලියන්න. 4083. 4083. 4083 කියන සංඛ්‍යාව විහිදුවා ලියන්න. කොහොමද ලියන්නේ? 4083 4යි 0යි 1යි 3. හරි. මෙමය විහිදුවා ලියන්නේ 4000. 4.3 4000 එකතු කිරීමේ ලකුණ 0. එකතු කිරීමේ ලකුණ 80. එකතු කිරීමේ ලකුණ 3. එතකොට 1000 ඒවා 4ක් 4000යි. 100 ඒවා 0ක් 0යි. එතන 0 දෙකක් ලියන්නේ නැහැ අපි. ඊළඟට 0 තුනක් ලියන්නේ නැහැ අපි. ඊළඟට 10 ඒවා 8ක් 80යි. 1 ඒවා 3ක් 3යි. එහෙමනම් 4000යි. එකතු කිරීම 0, එකතු කිරීම 80, එකතු කිරීම 3. උත්තරේ 4083යි. 4083යි. මම හිතනවා මම විශ්වාස කරනවා මේ ගණන් දැන් අපි ගණන් කතා කරා 4ක්. ඒ ගණන් 4 තුල කොටස් දෙකකුත් එක ගණන් 6ක් සාකච්ඡා කරා. මම හිතනවා මේ සියල්ලම ඔබේ නිවැරදි ඇති. ඔන්න ඊළඟ ප්‍රශ්නේ හොඳින් ලියාගන්න. කාමරයක 5 වෙනි ප්‍රශ්නය. කාමරයක දිග කමාවක් පළලමෙන් 3 ගුණයකි. දිග කමාවක් පළලමෙන් 3 ගුණයකි. කාමරයේ පළල මීටර 2යි සෙන්ටිමීටර 75ක් නම්. මීටර 2යි සෙන්ටිමීටර 75ක් නම්. 75ක් නම් කාමරයේ දිග සොයන්න. කාමරයේ දිග සොයන්න. කාමරයක දිග පළලමෙන් 3 ගුණයකි. කාමරයේ පළල මීටර 2යි සෙන්ටිමීටර 75ක් නම් කාමරයේ දිග කොපමණ දිග සොයන්න. කොහොමද මේක සකස් කරන්නේ? හොඳයි. හදන්න මම තප්පර 15ක් විතර දෙන්නම්. කාමරයක දිග පළලමෙන් 3 ගුණයකි. කාමරයේ පළල මීටර 2යි සෙන්ටිමීටර 75ක් නම් කාමරයේ දිග කොපමණද? එතකොට දැන් අපි දන්න දේ තමයි කාමරයේ පළල. කාමරයේ පළල මීටර 2යි සෙන්ටිමීටර 75ක්. මේ වගේ 3 ගුණයක් කියනවනේ දිග. එහෙමනම් මේ අගය මීටර 2යි සෙන්ටිමීටර 75ක් ගුණ කරන්න ඕනේ 3. ගුණ කරමු බලන්න 3. 3 වරක් 5 15 5 දැම්ම එකක්. ඒතර අපි ලියා ගන්න මීටර 2යි සෙන්ටිමීටර 75 ගුණ කරනවා යටි 3. 3 වරක් 5 15 5 දැම්ම එකක් ඉතුරුයි. 3 වරක් 41 1 22 2 දැම්මා. 2ක් ඉතුරුයි. 3 වරක් 2 6යි 2යි 8යි. මීටර 8යි සෙන්ටිමීටර 25යි. එහෙමනම් කාමරයේ දිග කොච්චරද? මීටර 8යි සෙන්ටිමීටර 25යි. දැන් අපි දන්නවනේ පළල මීටර 2යි සෙන්ටිමීටර 75යි. මේ අගේ 3ෙන් ගුණ කරපුවාම මීටර 8යි සෙන්ටිමීටර 25යි. ඊළඟට අපි කතා කරන්න සූදානම් වෙන්නේ ප්‍රශ්නාංක 6. 6 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. ඔබ හොඳින් කල්පනා කරලා මම මේ කියන හොඳ අවධානයෙන් මම මේ කියන පින්තූරේ ඇඳ ගන්න ඕනේ. හොඳයි. ඔබ ඇඳ ගන්න සමචතුරස්‍රයක්. පොඩි සමචතුරස්‍රයක්. ඒ කියන්නේ කොටු දෙකක් දිගට දෙකක් පළලට වගේ යන ගණිත සමචතුරස්‍රයක්. හරි. එන්නගත්තනේ. ඒකටම සම්බන්ධ කරලා තේලියට කියන්නේ ඉදිරිය දනින්න තවත් සමචතුරස්‍රයක්. හරි. දැන් සමචතුරස්‍ර දෙකයි. තවත් ඉදිරියෙන් තවත් මේකට එකතු කරන්න. කියන්නේ එකට අඳින්නේ ගැලවෙන්නේ නැහැ. සමචතුරස්‍ර එක වගේ සමචතුරස්‍ර හතරක් ඉදිරියට අඳිනවා. සමචතුරස්‍ර හතරක් ඇඳගත්තා. එක කොටුවක දිග පළල දෙක බැඳින් දුන්නා නම් හොඳයි හොඳට පැහැදිලිව පේනවා. ඊළඟට මේ ඇඳගත්ත සමචතුරස්‍ර ටිකන් එක දිගට ඇඳගත්තනේ තේලියට හතරක්. දැන් ඉහළින් එක තැනක තමන් කැමති තැනක වෙන්න පුළුවන්. එක සමචතුරස්‍රයක් ඇඳගන්න. දැන් එකට සම්බන්ධ කරලා අර සමචතුරස්‍ර හතරට සම්බන්ධ කරලා ඉහළින් එකක් ඇඳ ගන්නවා. ඒ කිලින්ම පහළෙනුත් තවත් සමචතුරස්‍රයක් ඇඳ ගන්නවා. දැන් ඔක්කොම සමචතුරස්‍ර හයක් එකට සම්බන්ධ වෙලා තියෙන රූපයක් තියෙනවා. අපි මෙහෙම හිතමු සරලව නිකන් අර නිකන් බට්ට පනින ෆොටුවක් වගේ ප්ලේන් එකක් වගේ. එහෙම පේනවා. සමචතුරස්‍ර කීයක් තියෙනවද? හයක් තියෙනවා. ඔන්න අපේ රූපය. දැන් ලියා ගන්නවා පළවෙනි ප්‍රශ්නේ. මෙම රූපයෙන් දැක්වෙන්නේ මෙම රූපයෙන් දැක්වෙන්නේ එක්තරා ඝන වස්තුවක පතොරමකි. එක්තරා ඝන වස්තුවක පතොරමකි. මෙම රූපයෙන් දැක්වෙන්නේ එක්තරා ඝන වස්තුවක පතොරමකි. එම ඝන වස්තුවේ නම කුමක්ද? එම ඝන වස්තුවේ නම කුමක්ද? මෙම රූපයෙන් දැක්වෙන්නේ එක්තරා ඝන වස්තුවක එම ඝන වස්තුවේ නම කුමක්ද? හරි. ඒක දෙවෙනි කොටස. උලක් ඇරලා එම ඝන වස්තුවේ ශීර්ෂ කීයක් තිබේද? එම ඝන වස්තුවේ ශීර්ෂ කීයක් තිබේද? හරි, උත්තර දෙකම ලියන්න. හරි, මෙම ඝන වස්තුවේ නම ඔබ හරියට ලියලා ඇති. උත්තරේ ඝනකය. ඝනකය. මේක මේ පතරමෙන් සකස් කරන්න පුළුවන් ඝන වස්තුව තමයි ඝනකය. සමචතුරස්‍රාකාර මුහුණක් හයක් මේක දැම්මේ අඳින්න කියලා කිව්වේ මම නොකියා කිව්වේ ඝනකය. දෙවෙනි කොටස එම ඝන වස්තුවේ ශීර්ෂ කීයක් තිබේද? මුළු කීයක් තිබේද? ශීර්ෂ ආදරණීය දූපතේ ශීර්ෂ මේක කීයක් තියනවද? 8යි. 8යි කියලා අකුරෙන් ලිව්වත් කමක් නැහැ. 8 කියලා ඉලක්කම ලිව්වත් කමක් නැහැ. හොඳයි. ඔන්න 8යි. හරි, මට කියන්න මේකේ මුහුණක් කීයක් තියනවද? මුහුණක්. මුහුණක් තියෙනවා 6ක්. මේ මුහුණක් 6ම සමචතුරස්‍රාකාරයි. ඊළඟට ධාර. ධාර කිව්වම මේ රූපේ ධාර කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් සිරස් ධාර, අනිත් එක තිරස් ධාර. සිරස් ධාර තියෙනවා 4ක්. තිරස් ධාර 4ක් තියෙනවා සහ තිරස් ධාර 8ක් තියෙනවා. තිරස් ධාර 8ක් තියෙනවා. එහෙමනම් මෙම ඝන වස්තුව ඝනකය ශීර්ෂ 8යි, ධාර 12යි. මේ ධාර 12න් සිරස් ධාර 4යි, තිරස් ධාර 8යි, මුහුණක් 6යි. මුහුණක් 6ම ඍජු කෝණ සමචතුරස්‍රාකාරයි. ඔන්න දැන් එහෙමනම් අපි උත්තර හොයාගත්ත ඝන වස්තුව ගැන කතා කරා. ඝනකය ගැන හොඳින් අපි කතා කරා. ඔබ මේ ඝනකය, හා හොඳයි, අපි කියලා බලමු. ඝනකයට පරිසරය හොයාගන්න පුළුවන් ද්‍රව්‍ය, වටපිටාවෙන් හොයාගන්න පුළුවන් ද්‍රව්‍ය කියන්නේ, ඔව්, ධාතු කැටේ හොයාගන්න පුළුවන් ධාතු කැටේ. ඊළඟට ඔබ දැකලා තියෙනවද මාමයිට් පෙට්ටිය? මාමයිට් ඇසුරුම පෙට්ටිය. ඒකත් බොහෝ වෙලාවට ඝනකයක හැදීම තමයි. හොඳයි, ප්‍රශ්න අංක 7. 7 වෙනි ප්‍රශ්නේ දැන් අපි කතා කරන්න යන්නේ. දැන් ඔබ ඇඳගන්නට වෙනවා නැවත වතාවක් එක ළඟ එකට ස්පර්ශන විදිහට සමචතුරස්‍ර පහක්. සමචතුරස්‍ර පහක් ඈත් වෙන්නේ නැහැ. මේ සමචතුරස්‍ර පහ එකට එක ස්පර්ශ වෙන්න ඕනේ. මං හිතන්නේ එම එක සමචතුරස්‍රයක දිග කොටු තුනක්, පළල කොටු තුනක් වගේ වෙන්න තිබුණා නම් හොඳයි. එතකොට හොඳට ඇඳගන්න පුළුවන්. සමචතුරස්‍ර පහක් එකට ඇඳගන්න. එක මට, ඒ කියන්නේ එක පේලියකට සමචතුරස්‍ර තුනක්, ඊළඟ පේලියට සමචතුරස්‍ර දෙකක් තියෙන විදිහට ඇඳගත්ත සමචතුරස්‍ර පහ. මේ හැම සමචතුරස්‍රයක්ම විකර්ණයක් ඇති වෙන විදිහට මුල්ලෙන් මුල්ලට කපන්න. එතකොට එක සමචතුරස්‍රයක් කොටස් දෙකකට බෙදා ගන්න කියලා මම මේ කියන්නේ. මුල්ලෙන් මුල්ලට එක සමචතුරස්‍රයක් කොටස් දෙකකට බෙදා ගන්න මුල්ලෙන් මුල්ලට. මං හිතන්නේ මගේ දුවලා පුතාලට මම මේ කියන එක පැහැදිලි වෙනවා ඇති. වැඩිහිටියෙක් උදව් කරාට කමන්නේ. සම අර එක මුල්ලක සිට අනෙක් මුල්ල දක්වා සමචතුරස්‍රය හරියට බෙදා ගන්න. දැන් ඔබට දැනෙනවා ඇති, පේනවා ඇති මෙම සමචතුරස්‍ර පහ කොටස් කීයකට කැපුණාද? කොටස් කීයක් දැන් තියෙනවද? කොටස් 10ක් තියෙනවා. කොටස් 10ක් තියෙනවා. හරි. ඕක තමයි. ආ. ඊළඟට ඔබ කැමති තැනකින් කැමති කොටස් 4ක් පාඩ කරගන්න. ඔබ කැමති කොටස් 4ක් පාඩ කරගන්න. ඔබ කැමති කොටස් 4ක් ඇ අර ත්‍රිකෝණාකාර ත්‍රිකෝණ හැදෙන්නේ දැන් ඔය ඔක්කොම කොටස් තියෙන්නේ. ඔබ කැමති කොටස් 4ක් පාඩ කරගන්න. හොඳයි. දැන් ඔබ කොටස් 4ක් පාඩ කරගත්තා. දැන් එහෙනම් අපි කතා කරන ප්‍රශ්න. ඔන්න දැන් අපි කතා කරන්නේ පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. දී ඇති රූපයේ දී ඇති රූපයේ අඳුරු කළ කොටස අඳුරු කළ කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. දී ඇති රූපයේ අඳුරු කළ කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න. දෙවැනි කොටස අඳුරු නොකල කොටස නොකල කියන එක ටිකක් තදාකුරෙන් ලියා ගන්න තද පාටින් අඳුරු නොකල කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න අඳුරු නොකල කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න අඳුරු නොකල කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න හොඳයි දැන් එහෙමනම් බලමු අපි පළවෙනි කොටසට කොහොමද උත්තරේ හොයාගන්නේ කියලා දී ඇති රූපයේ අඳුරු කල කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න මොකක්ද පුතේ දශම සංඛ්‍යාවක් කියලා කියන්නේ දැන් ඔබට දශම සංඛ්‍යා විභාගයට එන්න පුළුවන් අනිවාර්යයෙන්ම බොහෝ වෙලාවට එනවා දශම සංඛ්‍යා ලියන්න දශම සංඛ්‍යාවක් කියලා කියන්නේ යම් කිසි සංඛ්‍යාවකින් 10න් පංගුවක් එහෙම නැත්නම් යම් කිසි සංඛ්‍යාවකින් 100න් පංගුවක් අපි හොඳටම මතක තියාගමු 10න් පංගුවක් කියලා ඒක තමයි හොඳම දේ 10න් පංගුවක් 10න් පංගු 10න් 1 10න් 2 10න් 3 10න් 4 10න් 8 10න් 9 මෙන්න මේ විදිහට තියෙනවා දහයෙන් එකක් කියලා කියන්නේ පුතේ 0.1ක් කියන එකයි. දහයෙන් දෙකක් කියන්නේ 0.2ක්. දහයෙන් හතරක් කියන්නේ 0.4ක්. දහයෙන් පහක් කියන්නේ එහෙම නැත්නම් දෙකෙන් එකක් කියන්නේ 0.5ක්. දහයෙන් හතක් කියන්නේ 0.8ක්. බිංදුව ලියලා දශම තිත තියලා 8 කියලා ලියනවා. දහයෙන් 9ක් කියන්නේ 0.9ක්. එතකොට සමහර වෙලාවට 100න් පංගුව වලට දශම සංඛ්‍යා තියෙනවා. 100න් 25යි කියලා කියන්නේ 0.25. 0.25. 100න් 38යි කියන්නේ 0.38. අපි 38 කියලා කියන්නේ නැහැ. අන්න එහෙම මෙතන දැන් කොටස් 4ක් පාට කරලා තියෙනවා. කීයෙන් 4ක්ද පාට කරලා තියෙන්නේ? 10න් 4ක්. කීයෙන් 4ක්ද පාට කරලා තියෙන්නේ? 10න් 4ක්. 10න් 4ක් කියලා කියන්නේ මගේ ආදරණීය දුවේ පුතේ 0.4ක් කියන එක. 0.4යි. බිංදුව ලිව්වා දශම තිත තිබ්බා හතරේ ඉලක්කම ලිව්වා. මේක තමයි සම්පූර්ණ උත්තරේ. 0.4 කියලා ලියලා දෙනවා ඔබට ලකුණක් ලැබෙනවා එක ලකුණක්. ඊළඟ ප්‍රශ්නය දෙවෙනි කොටස අඳුරු නොකල කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න. මෙතන දැන් අඳුරු නොකල කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න තියෙන භාග සංඛ්‍යාවක්. අපි දන්නවනේ භාගයේ කාල අපි ඉගෙනගෙන තියෙනවා නේ. අඳුරු නොකල කොටස 10යි හයක් අඳුරු කරලා නැහැ. අඳුරු කරන්න බැරි වුණා 10න් 6ක්. අඳුරු කරේ නැහැ අපි. 10න් 6 භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න පුළුවන්. 10න් 6 කියලා. හරය 10, ලවය 6. ඒ කියන්නේ ඉර යටින් 10, ඉරට උඩින් 6. එහෙම නැත්නම් 10න් 6 කියලා ලියන්නත් පුළුවන්. 10න් 6ට තුල්‍ය භාගයක් ලියන්න පුළුවන් 5න් 3 කියලා. එහෙනම් ඉහත රූපයේ අඳුරු නොකල කොටස 10න් 6 එහෙම නැත්නම් 5න් 3 කියලා ලියලා තිබුණා කමක් නැහැ ඔය උත්තර දෙකම හරි මොකද 10න් 6 කියලා කියන්නේ 10න් 6 කියන භාගයට සමාන භාගයක් තමයි සමාන වටිනාකමකින් යුක්ත භාගයක් තමයි 5න් 3 කියලා කියන්නේ එහෙමනම් අපි දැන් දන්නවා මේ ප්‍රශ්නේ උත්තර ප්‍රශ්නේට කොටස් දෙකක් තිබුණා කොටස් දෙකට ලකුණු 1 බැගින් ලකුණු 1 බැගින් ලකුණු දෙකක් හිමි වෙනවා හොඳයි දැන් අපි කතා කරනවා ප්‍රශ්න අංක 8 ප්‍රශ්න අංක 8 කතා කරනවා ප්‍රශ්න අංක 8 තමයි ලියා ගන්න ගන්න රුපියල් 35 බැගින් රුපියල් 35 බැගින් අභ්‍යාස පොත් 3ක් රුපියල් 35 බැගින් අභ්‍යාස පොත් 3ක් සහ රුපියල් 12යි 50 බැගින් පෑන් 5ක් රුපියල් 12යි 50 බැගින් පෑන් 5ක් මිලට ගින මිලට ගෙන රුපියල් 100 නෝට්ටු දෙකක් රුපියල් 100 නෝට්ටු දෙකක් විලින්දාට දුන් විට ලැබෙන ඉතුරු මුදල කීයද ලැබෙන ඉතුරු මුදල කොපමණද ඔන්න මම දිගටම කියන්න යනවා මේ ගැටලුව රුපියල් 35 බැගින් අභ්‍යාස පොත් 3ක් සහ රුපියල් 12යි 50 බැගින් පෑන් 5ක් මිලටගෙන රුපියල් 100 නෝට්ටු 2ක් විලින්දාට දුන් විට ලැබෙන ඉතුරු මුදල කීයද ලොකු ගාණක් තියෙනවා අපි මේ ගානේ මිතරේ ඉඳමු. හොඳයි. පෑනක මිල, අභ්‍යාස පොතක මිල සමාන වෙන අභ්‍යාස පොතක මිල රුපියල් 35යි. එහෙනම් අභ්‍යාස පොත් 3ක මිල හොයා ගන්න ඕනේ. අභ්‍යාස පොත් 1ක මිල රුපියල් 35යි. ඒ වගේ පොත් 3ක මිල රුපියල් 105යි. රුපියල් 105යි. 35 ගුණ කිරීම 3 රුපියල් 105යි. එතකොට අපි පෑනක බලමු මිල. පෑනක මිල රුපියල් 12යි සත 50යි. පෑනක මිල රුපියල් 12යි සත 50යි. පෑන් 5ක් කමිල පෑන් 5ක මිල පෑන් 5ක මිල බලන්න 12යි සත 50 ගුණ කරනවා 5යි 12යි සත 50 ගුණ කිරීම 5 5ෙන් ගුණ කරොත් 12යි සත 50 පස්සරා බිංදු බිංදුයි පස්සරා 25 5 දැම 2ක් ඉතුරුයි පස්සරා 2 12 පස්සරා 2 10යි 2යි 12ෙන් 2 දැම 1ක් ඉතුරුයි පස්සරා 2 5යි 1යි 6යි රුපියල් 62යි සත 50 රුපියල් 62යි සත 50ක් වෙනවා. එහෙනම් 35 බැගින් පොත් 3ක මිල රුපියල් 105යි. 12යි සත 50 බැගින් පෑන් 5ක මිල රුපියල් 62යි සත 50යි. මේ රුපියල් 105යි රුපියල් 62යි සත 50යි එකතු කරපුවාම එනවා රුපියල් 167යි සත 50. රුපියල් 167යි සත 50. රුපියල් 167යි සත 50 අර රුපියල් 100 නෝට්ටු 2 200යිනේ රුපියල් 200ෙන් රුපියල් 167යි සත 50ක් අඩු කරපුවාම රුපියල් 200ෙන් 167යි සත 50ක් අඩු කරනවා අඩු කරපුවාම එනවා මගේ දුවේ පුතේ රුපියල් 32යි සත 50 මොකක්ද ලැබෙන උත්තරේ රුපියල් 32යි සත 50යි උත්තරේ ලියන්න ඕනේ රුපියල් 32යි සත 50 කියලා රුපියල් 32 රුපියල් ලියන්න ඕනේ 32යි සත 50 සත කියලා ලියවට කමන්නේ. එහෙම නැත්නම් ලියනවා රුපියල් 32යි පිට 50. එහෙම ලියවට කමන්නේ රුපියල් 32යි සත 50 කියලා නිවැරදිවටම ලියන්න ඕනේ. දැන් අපි ගණිත ගැටලු 8ක් සාකච්ඡා කරා. දැන් මේ සාකච්ඡා කරන්නේ 9 වෙනි ප්‍රශ්නය. 9 වෙනි ප්‍රශ්නය. 9 වෙනි ප්‍රශ්නය මීටර 4ක් දිග රිබන් පටියකින්. මීටර 4ක් දිග රිබන් පටියකින් මීටර 4ක් දිග රිබන් පටියකින් සෙන්ටිමීටර 60 බැගින් 60යි 100 කියවට කමක් නැහැ සෙන්ටිමීටර 60 බැගින් දිග කැබලි 6ක් කපා ඉවත් කරගත් විට හයක් කපා ඉවත් කරගත් විට ලැබෙන ඉතිරි රිබන් ඉතිරි පටි කැබැල්ලේ දිග කොපමණද මීටර 4ක් දිග රිබන් පටියකින් සෙන්ටිමීටර 60 බැගින් දිග කැබලි 6ක් කපා ඉවත් කරගත් විට ලැබෙන ඉතිරි පටි කැබැල්ලේ දිග කොපමණද හරි අපි බලමු එහෙමනම් දිග මීටර 4ක් දිග රිබන් පටියක් තියෙනවා දිග මීටර 4ක් දිග රිබන් පටියක් තියෙනවා මේ පටියෙන් සෙන්ටිමීටර 60 කැබලි 4ක් කපනවා සෙන්ටිමීටර 60 කැබලි 4ක් කපනවා කියලා කියන්නේ 60 බැගින් 4ක් 60 ගුණ කරපුවම 4ෙන් කොච්චරද 60 සමාන වෙන 6ක් කැබලි 6ක් නේද කපාගන්නේ 60 වරක් 6 360යි ඒ කියන්නේ මීටර 3යි සෙන්ටිමීටර 60ක් එහෙම නැත්නම් සෙන්ටිමීටර 60ක් මීටර 4ෙන් සෙන්ටිමීටර මීටර 3යි සෙන්ටිමීටර 60ක් කපලා ඉවත් කරනවා. එහෙම නැත්නම් සෙන්ටිමීටර 400ෙන් සෙන්ටිමීටර 360ක් අඩු කරනවා. පිළිතුර වෙනවා පිළිතුර සෙන්ටිමීටර 40යි. ඒ ප්‍රශ්නෙට උත්තරේ සෙන්ටිමීටර 40 කියලා උත්තරයක් එනවා. සෙන්ටිමීටර 40 කියලා උත්තරයක් එනවා. හොඳයි ඊළඟට අපි සාකච්ඡා කරන්න හදන්නේ දැන් අපි ප්‍රශ්න 9ක් කතා කරා 10 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න අංක 10 ඔන්න වශයෙන් ලියාගමු පෙරවරු 10යි 25ට ආරම්භ වූ පෙරවරු 10යි 25ට ආරම්භ වූ චිත්‍රපට දර්ශනයක් පැය 2යි මිනිත්තු 35ක පැය 2යි මිනිත්තු 35ක කාලයක් ප්‍රදර්ශනය විය. පැය 2යි මිනිත්තු 35ක කාලයක් ප්‍රදර්ශනය විය. ඒ අනුව චිත්‍රපට දර්ශනය අවසන් වූ වේලාව පැය 24 ඔරලෝසුවෙන් ලියන්න. චිත්‍රපට දර්ශනය අවසන් වූ වේලාව පැය 24 ඔරලෝසුවෙන් ලියන්න. හරි අපි මේක බලමු කොහොමද කියලා. පෙරවරු 10යි 25ට. පෙරවරු 10යි 25ට චිත්‍රපට දර්ශනය පටන් ගන්නවා. පැය 2යි මිනිත්තු 35ක් කාලයක් චිත්‍රපටි පිරගත වෙනවා. එතකොට අර පෙරවරු 10යි 25ට එකතු කරන්න ඕනේ පැය 2යි මිනිත්තු 35. පෙරවරු 10යි 25ට එකතු කරනවා පැය 2යි මිනිත්තු 35. අපි එතකොට පැය සහ මිනිත්තු කියලා ලියාගෙන පැය සහ මිනිත්තු කියලා ලියාගෙන 10යි 25 එකතු කිරීම 2යි 35 කියලා ලියාගන්න. එහෙනම් දැන් අපි එකතු කරමු 5යි 5යි 10යි මිනිත්තු 9යි එකක් ඉතුරු 2යි 1යි 3යි 1යි 3යි 3යි 6යි 10යි 2යි 12යි. එතකොට එනවා 12යි 60 කියලා කර. 12යි 60. අපි 60 කියලා මිනිත්තු ගොඩේ 60ක් තියන්නේ නැහනේ. මිනිත්තු 60ක් කියන්නේ පැය වලින් නම් එකක්. මිනිත්තු 60ක් කියන්නේ පැය වලින් නම් එකක්. එහෙමනම් මේ මිනිත්තු 60 පැය 1 ගෙනියනවා පැය තීරයට. පැය පැත්තට ගෙනිච්චාම 13ක් එනවා. 13යි කියන්නේ ඇත්තෙන්ම මොනවාද මේ පැය 24 ඔරලෝසුවෙන් තමයි ප්‍රකාශ වෙන්නේ. පස්වරු 1. එහෙම නැත්නම් අපෙන් අහන්නේ පැය 24 ඔරලෝසුවෙන් ලියන්න කියලා. අපි ලියන්නේ ඔන්න හොඳට අහගන්න. 13යි 32යි 32 ලියන්නේ සිරස් අතට බිංදු 2යි. ඉලක්කම් 4කින් ප්‍රකාශ කරනවා. අපි පැය කියන වචනේ ලියන්න යන්නේ නැහැ. 13යි 32යි බිංදු 2. ඔන්න ඔක තමයි උත්තරේ. ප්‍රශ්න අංක 11 ලියාගන්න මේ ප්‍රශ්නේ. පෙට්ටියක සබන් කැට 416ක් ඇත. පෙට්ටියක සබන් කැට 416ක් ඇත. එම සබන් කැට සියල්ලම සමාන ලෙස කුඩා පෙට්ටි 4ක අසුරන ලදී. සමාන ලෙස කුඩා පෙට්ටි 4ක අසුරන ලදී. ලදී. කුඩා පෙට්ටියක ඇසුරු සමන් කැට ගණන කීයද? කුඩා පෙට්ටියක අසුරන ලද සමන් කැට ගණන කීයද? හොඳයි මේක හදලා බලමු. මොකද කරන්න ඕනේ? 416 වල මුළු සමන් කැට ගන්න 416යිනේ. මේ මුළු සමන් කැට ගණන. එහෙනම් මේ 416 බෙදන්න ඕනේ කීයෙන්ද? 4 පෙට්ටි 4කට නේනේ 416 බෙදමු අපි එහෙනම් 4. 4ට 4 ඒවා 1යි 1වරක් 4 4යි 4ෙන් 4ක් බිංදුවයි. දැන් අර ඉහළ තියෙන බෙදෙන 1 ගන්නවා බිංදුව ළඟට. බිංදුවට 4 ඒවා නැති නිසා බිංදුව දා ගන්නවා. බිංදුවාරයක් 4 බිංදුවයි. ඊළඟට මේ 1ෙන් බිංදුව අඩු කරලා 1යි අර 6 ඉහළ තියෙන 6 පහළට ගේනවා. දැන් 16යි. 16ට 4 ඒවා 4යි. 4කට 16 16 16 1යි. බිංදුවයි සමාන වෙන 10 10 බිංදුව. එහෙමනම් සමන් කැට 104 බැගින් අර කුඩා පෙට්ටිවල අසුරනවා. සමන් කැට 104 බැගින් කුඩා පෙට්ටිවල අසුරනවා. පෙට්ටියේ සමන් කැට 416ක් තියෙනවා. එම සමන් කැට සියල්ලම සමාන ලෙස කුඩා පෙට්ටි 4ක අසුරන ලදී. එක කුඩා පෙට්ටියක ඇසුරු සමන් කැට ගන්න කීයද? 104යි. 104. එහෙමනම් මෙන්න ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්න අංක 12. මේක හරි සරල ප්‍රශ්නයක්. හැබැයි ඔබ අමාරුයි වැටෙන ප්‍රශ්නයක්. මම මේ ප්‍රශ්නෙට කලින් පින්තූරයක් දෙනවා ඇඳ ගන්න. ඍජු කෝණාසයක් ඇඳ ගන්න පුතේ කොටු 8ක් දිග කොටු 6ක් පළල. කොටු අටක් දිග කොටු හයක් පළල ත්‍රිකෝණාසයක් ඇඳ ගන්න. ඔන්න දැන් ඇඳගත්ත කොටු අටක් දිග කොටු අට හයක් පළල. ඇඳ ඇති ත්‍රිකෝණාසයේ ඇඳ ඇති ත්‍රිකෝණාසයේ සමමිතික අක්ෂ සියල්ලම ඇඳ දක්වන්න. සමමිතික අක්ෂ සියල්ලම ඇඳ දක්වන්න කියලා කියනවා. හරි. ඔබ අඳින්න බලන්න සමමිතික අක්ෂ ටික. ඔබ අඳින්න බලන්න සමමිතික අක්ෂ ටික. මෙන්න මෙහෙමයි අඳින්නේ. දැන් කොයිම වෙලා අර දැන් මෙහෙම බලන්නකො. කොයිම වෙලාවකටවත් මුල්ලින් මුල්ල අඳින්න බෑ. විකර්ණ අඳින්න බෑ. සමමිති කක්ෂයක් නෙමෙයි. ඍජුකෝණාසයක එක මුල්ලක ඉඳලා සම්මුඛ අනිත් මුල්ලට අඳනන් වැරදි ඒ රූපය. අඳින්න ඕනේ දැන් අර ඉහළ රේඛාව තියෙන දිග පැත්ත හරියටම මැද ඉඳලා හරියටම අදිරෝල කියලා පහළට ඉරක් අඳිනවා. අනිත් රේඛාව කැපිලා යනකම් පහළට සිලස් රේඛාව. ඊළඟට අර හයක් පළල පැත්තේ හරියට කොටු තුනක් හරි මැද ඉඳලා අනිත් පැත්තේ මැද විදිහට අඳිනවා ඍජුකෝණාසයේ මැදින්. තවත් රේඛාවක් ඔන්න ඔහම තමයි අඳින්නේ. මතක තියාගන්න මේක තනි ඉරක් ඇඳ කමක් නැහැ. කඩ ඉරක් ඇඳ කමක් නැහැ. හැබැයි මගේ දුවේ පුතේ පෑනෙන් අඳින්න යන්න එපා. ඇඳ කියලා වැරද්දක් නැහැ. හරියට මදිනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් පුංචි අපිට වරදින් දෙන්න තියෙන නිසා කරුණා කරලා පෑන්සලෙන් අඳින්න උත්සාහ කරන්න. සමිති කක්ෂ දෙකක් අඳින්න පුළුවන් වෙනවා. හරි. එහෙමනම් අපි ඊළඟට 12 වෙනි ප්‍රශ්නයට යනවා. 12 වෙනි ප්‍රශ්නේ පෙර සහ පසු දී ඇති රෝම සංඛ්‍යාවට ඔන්න ප්‍රශ්නක 12 දී ඇති රෝම සංඛ්‍යාවට පෙර සහ පසු රෝම සංඛ්‍යාවන් ලියන්න. දී ඇති රෝම සංඛ්‍යාවට පෙර සහ පසු රෝම සංඛ්‍යාවන් ලියන්න. එහෙනම් මෙහෙමයි ලියන්නේ. ඔන්න මැද ලියන සංඛ්‍යාව xiv ඕක තමයි මැද තියෙන සංඛ්‍යාව. පෙර සංඛ්‍යාව මොකද්ද පසු සංඛ්‍යාව මොකද්ද කියලා අහනවා. හරි, ඔබ ලියන්න බලන්න පෙර සංඛ්‍යාව මොකද්ද පසු සංඛ්‍යාව මොකක්ද කියලා. පෙර සංඛ්‍යාව දැන් මේ දීලා තියෙන රෝම සංඛ්‍යාව 14නේ. 14ට පෙර සංඛ්‍යාව 13. හරිද? 14ට පසු සංඛ්‍යාව 15. හැබැයි එහෙමනේ මේ ලියන්න තියෙන රෝම සංඛ්‍යාංක වලින්නේ 14 xiv මේකට පෙර සංඛ්‍යාව xiii xiii 10යි 1යි 1යි 1යි. පසු සංඛ්‍යාව x අකුර ලිව්වා v අකුර ලිව්වා 10යි 5යි 15යි. එහෙමනම් දී ඇති රෝම සංඛ්‍යාවට පෙර සහ පසු සංඛ්‍යාව ලියනවා xiv වලට පෙර සංඛ්‍යාව xiii පසු සංඛ්‍යාව xv. හොඳයි, ප්‍රශ්න අංක 13 අපි දැන් සාකච්ඡා කරමු. දී ඇති සංඛ්‍යා රටාවේ ඊළඟට යෙදෙන සංඛ්‍යා දෙක ලියන්න. ඊළඟට යෙදෙන සංඛ්‍යා දෙක හොඳට කල්පනා කරලා ලියන්න ඕනේ. මම සංඛ්‍යා රටාවක් දෙනවා, ඔබ සංඛ්‍යා රටාව හොයාගන්න. ඔන්න ලියාගන්න 235 කොමාවක් 244 කොමාවක් 253 කොමාවක් 261. ඔන්න මම ආයෙම කියනවා 235 244 253 261 කිස්තැන් දෙකක් තියෙනවා. හොයන්න බලන්න. මෙතන තියෙන්නේ 235 ඉඳලා 244ට 9ක් තියෙනවා. ඒ අතර වෙනස 9යි. 244 ඉඳලා 253ට 9යි. 253 ඉඳලා 261ට 9ක් තියෙනවා. 62 සමාන වෙන 262 සමාන වෙන 262. 253 ඉඳලා 262ට 9ක් තියෙනවා. එහෙමනම් 262ට 9ක් එකතු වෙලා ඊළඟ සංඛ්‍යාව හැදෙනවා. ඒ කියන්නේ කීයද? 271යි. 271ට 9ක් එකතු වෙලා 280යි. 280යි. ඔන්න එන සංඛ්‍යා රටාව නිවැරදි සංඛ්‍යා රටාව 235, 244, 253, 262, 271 සහ 280. ආදරණීය දුවේ පුතේ, දැන් ඔය එක තැනක 271 ලියලා තියෙනව නම් හරි. හැබැයි 271 ලියන්නේ නැතුව 280 ලියලා තිබුණොත් ඒකට ලකුණක් ලැබෙන්නේ නැහැ. 271 ලියලා ඒක හරි ගිහිල්ලා 280 ලියලා එතන වැරද්දක් වුණොත් 1 ලකුණක් ලැබෙනවා. හැබැයි 271 ලියන්නේ නැතුව ඔබ 280 ලියුවොත් ඔබට 1 ලකුණක්වත් ලැබෙන්නේ නැහැ. එම නිසා කල්පනා කරලා 271ත් එක්කම 280 ලියන්න ඕනේ. හොඳයි දැන් අපි ප්‍රශ්න 13ක් කතා කරා. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ දුවේ පුතේ. ප්‍රශ්න අංක 14 කතා කරනවා. ප්‍රශ්න අංක 14 කියන මේ බොහොම සරල ප්‍රශ්නයක්. උතුරු හා නැගෙනහිර දිශා අතර ඇති නැගෙනහිර දිශා අතර ඇති දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව කුමක්ද? උතුරු හා නැගෙනහිර දිශාව අතර ඇති දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව කුමක්ද? දැන් එහෙමනම් අපි දවසක් මම ඔබට මේ ගුරුගින්දර වැඩසටහනේදීම දිශා කියන පාඩම කියලා දුන්නා. සහ ඔබට ඔබේ ගුරුතුමා, ඔබේ ගුරුතුමී, ඔබේ වැඩිහිටියෝ අමතර පන්තික ගුරු මහත්මයේ මහත්මයාක් මේක හොඳින් කියලා දීලා ඇති. තුනේ පන්තියේ ඉඳලා මේක අවබෝධ කරගෙන ඇති. ඔබට මතකනේ උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මිනිවිද බලාවරේ. අන්න එහෙම උතුර, ඊසාන, නැගෙනහිර, ගිනිකොණ, දකුණ, නිරිත, බටහිර, වයඹ දිසා ටිකද? දිසා හතර. එතකොට උතුරු හා නැගෙනහිර දිසා අතර ඇති දිසාව ඊසාන. අනුදිසාව ඊසාන. ඊසාන දිසාවට ප්‍රතිවිරුද්ධ දිසාවේ තියෙන්නේ මොකද්ද පුතේ? උත්තරේ නිරිත. නිරිත දිසාව. උත්තරේ නිරිත දිසාව. එහෙමනම් උතුරු සහ නැගෙනහිර දිසා අතර ඇති දිසාවට විරුද්ධ දිසාව, ප්‍රතිවිරුද්ධ දිසාව නිරිත දිසාව. හොඳයි. දැන් අපි ප්‍රශ්න 14ක් කතා කරා. දැන් මෙන්න මේ 15 වෙනි ප්‍රශ්නේ. 15 වෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට ගණිතයේ අවසාන ශිෂ්‍යත් විභාගයේ අවසාන ගැටලුව බවට පත් වෙන්නේ ප්‍රස්තාරයක්. ශිෂ්‍යත් විභාගයේ හැම අවස්ථාවෙදීම ප්‍රස්තාරයේ ඉන්නේ තීර ප්‍රස්තාරයක්. එහෙම නැත්නම් ස්තම්භ ප්‍රස්තාරයක්. මේ බලන්න උපදේශක් දීලා තියෙනවා. නාමල්ගේ පුස්තකාලේ, ඒ කියන්නේ ලාමා කියලා ළමයෙක් ඉන්නවා, එයාට පුස්තකාලයක් තියෙනවා. නාමල්ගේ පුස්තකාලේ පොත් පිළිබඳව තොරතුරු පහත දක්වන තීර ප්‍රස්තාරයෙන් දැක්වි. ඔන්න මාතෘකාව. නාමල්ගේ පුස්තකාලේ ඇති පොත් පිළිබඳව තොරතුරු පහත දක්වන තීර ප්‍රස්තාරයෙන් දැක්වි. ඔන්න මගේ දුවලට පුතාලට හොඳ ඉඟියක් තියෙනවා. තීර, දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තීර සහ පේලි ගැන අහනවා. හොඳ කල්පනාවෙන් ඉන්න. තීරයක් සහ පේලියක් කියන්නේ මොකක්ද කියලා. තීරයක් කියන්නේ දැන් ওই තීර ප්‍රස්තාරයේ තියෙන ඒ විදිහට. එහෙමනම් අපි තීර ප්‍රස්තාරය දැන් ඇඳ අඳින හැටි මම කියලා දෙනවා. ඇඳ ගන්න හැටි කියලා දෙනවා. සිරස් අක්ෂය අඳිනවා. අලෙවි කියන්නේ මේ පොත් තිබෙන පොත් තීරය අඳිනවා. සිරස් අක්ෂය 2 4 6 8 10 12 කියලා දෙකෙන් දෙකට යන විදිහ සිරස් අක්ෂයක් අඳිනවා. එතකොට අර බිඳුව කියන තැනින් ඇඳ ගන්නවා තිරස් අක්ෂය. තිරස් අක්ෂයේ තියෙනවා පොත්වල නම්. පොත්වල නම්. එතකොට කෙටි කතා පොත් තියෙනවා, ළමා කතා පොත් තියෙනවා, නව කතා පොත් තියෙනවා, පරිවර්තන පොත් තියෙනවා, කවි පොත් කියලා තියෙනවා. එතකොට කෙටි කතා පොත් තියෙනවා මගේ දුවේ පුතේ මේ පුස්තකාලේ 8ක්. 8ක ස්තම්භයක් ඇඳ ගන්න පුළුවන්. ළමා කතා තියෙනවා 14ක්. නව කතා තියෙනවා 10ක්. පරිවර්තන තියෙනවා 7ක්. කොහොමද 7 ලකුණු කරගන්නේ? අර 6 සහ අර සිරස් අක්ෂයේ 6 සහ 8 කියන හරි මැද. තිරස් වැලිය අඳනවා 7 අඳ ගන්නවා. ඊළඟට කවි පොත් තියෙනවා 4ක්. කවි පොත් තියෙනවා 4ක්. මතක තියාගන්න මගේ දුවේ පුතේ මේ ස්තම්භයක් ඔබට පාඩ කරන්නට ආවොත් පැන්සලෙන් ඇල ඉරි වලින් අඩිරි වල කියලා පාඩ කරන්න. ඊළඟට ඒ සීමාව ලකුණු කරන්න තියෙන හැම විටකම ඔබ අදිරවුල පාවිච්චි කළ යුතුමයි. සීමාව ලකුණු කරන්න තියෙනවා. මොකද හොඳින් නිරීක්ෂණය කරනවා ඇලේ ඉරිවලට ලකුණු ලැබෙන්නේ නැහැ. ඇදට ඇඳලා තියෙන ඉරිවලට ලකුණු ලැබෙන්නේ නැහැ. ස්තම්භේ පාට කරන එක පෑනකින් පාට කරන්න එපා. වැරදුනොත් මකා ගන්න අමාරුයි. පාට පැන්සල් වලින් පාට කරන්නත් එපා. ඔබේ පැන්සලෙන් සරලව ලාවට පාට කරන්න. හොඳයි. එහෙමනම් අපි ප්‍රශ්නයක් අහනවා. පුස්තකාලයේ ඇති කවි පොත් මෙන් කී ගුණයක් ළමා කතා පොත් තිබේද? පුස්තකාලයේ ඇති කවි පොත් මෙන් කී ගුණයක් ළමා කතා පොත් තිබේද? හොඳයි. කවි පොත් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ළමා කතා පොත් තියෙනවා 12ක්. 4යි 12යි. 12 කියන්නේ 4 කීයේ ගුණයක්? කීවෙනි ගුණයද? 3වෙනි ගුණය. එහෙනම් 3 ගුණයක් කියලා උත්තරේ ලියන්න ඕනේ. 3 කියලා ලියවට කමක් නැහැ. 3 ගුණයක් කියලා ලියන්න ඕනේ. 3 ගුණයක් කියලා ලියන්න ඕනේ. ප්‍රකාශ කරන්න කීයක් කියලාද? 3 ගුණයයි කියලා. ඊළඟට අවසාන ප්‍රශ්නේ දෙවෙනි කොටස. මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස පුස්තකාලයේ ඇති මුළු පොත් ගණන කීයද? ඔන්න එකතු කිරීම. සරල එකතු කිරීමක් නේ. දෙකේ පන්ති තුනේ පන්ති දිත් හදපුවා. පුස්තකාලයේ ඇති මුළු පොත් ගණන. කෙටි කතා පොත් 8යි, ළමා කතා පොත් 14යි, නව කතා පොත් 10යි, පරිවර්තන පොත් 7යි සහ කවි පොත් 4යි. 8යි, 14යි, 10යි, 7යි, 4යි. ඔක්කොම ටික එකතු කරනවා. 8යි, 14යි, 20යි. 22යි, 22යි, 10යි, 32යි, 32යි, 7යි, 39යි, 39යි, 4යි, 4යි, 43යි. එහෙනම් පුස්තකාලයේ ඇති මුළු පොත් ගණන 43යි. එහෙමනම් අද අපි සාකච්ඡා කරා ගණිතය ගැටලු 15ක් විසඳ ගන්න හැටි. ගණිත ගැටලු 15ක් විසඳ ගන්න හැටි කතා කරා ආදරණීය දුවේ පුතේ. එතකොට මේ ප්‍රශ්න ටිකට උත්තර ඔබ ලියා ගන්නට ඇති, ඔබට මම කියපු දේ පැහැදිලි වෙන්නට ඇති. අපි ලබන සතියේ අඟහරුවාදා ඔබත් එක්ක සාකච්ඡා කරනවා, ඔබත් එක්ක එකතු වෙනවා තවත් වැඩසටහනකදී, ගුරු ගෙදර වැඩසටහනෙන් එකතු වෙනවා. අද දවසේ අපි අපේ පාඩම මෙතනින් අවසන් කරනවා. ඒත් අපි ලබන සතියේ අඟහරුවාදාත් එකතු වෙලා ඉතාමත් සාර්ථක ලෙස ලස්සන පාඩමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, ඔබ ලබන සතියේ අඟහරුවාදා නැවතත් අපිත් එක්ක එක්කාසු වෙන්න අපි සාකච්ඡා කරමු. තවත් ගුරු ගෙදර වැඩසටහනකින් එකතු වෙමු. උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකයේ සහ රජරට ගුවන්විදුලියේ රජරට ගුරු ගෙදර වැඩසටහනත් එක්ක ලබන සතියේ අඟහරුවාදා එකතු වෙන්න කියා ආරාධනා කරමි. අද දවසේ මම ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ සැන්දෑවක්. ආයුබෝවන්. පරිස්සමින් ඉන්න.